පට්ඨාන කියන්නේ මේ යමකට මේ වට්ටාන වචනේ තේරුම යමකට ස්ථානවන දේ කියන එක. යමක් හටගන්න ස්ථානවන දේ ඨාන කියන්නේ ස්ථාන. හේතුඵල අර්ථය ගෙන දෙන වචනයක් ඉතින්. එතකොට මේ යම් ධර්මයක් නිසා තව ධර්මයක් හටගන්න හේතු විය හැකි ආකාර මේ 24ක් දක්වලා තියෙනවා සූවිසි ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය, ආරම්භන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනන්තර සමනන්තර සංජාත අන්‍යමන් නිස්සය. උපනිස්සය, පූරේ ජාතෝම කියලා 24ක් දක්වලා තියෙනවා. පච්චාජාත ආසේවන කම්මපච්ච විපාකපච්ච ආහාරපච්ච ඉන්ද්‍රිය ධ්‍යාන මග්ග සම්ප්‍රති ප්‍රත අත්ති නැති විගතපච්ච අවිගතපච්ච කියලා. පච්චය කියන එක තමයි සිංහලින් ප්‍රත්‍ය කියලා කියන්නේ. පාලිය පච්චය කියලා කියන්නේ. එතකොට යමක් යමකට ප්‍රත්‍ය වෙනවා කියන්නේ යමක් යමකට උපදින්න උපකාර වෙනවා කියලා කියන්නේ. ඔය පච්චය කියන වචනේ නිතර යොදනවා. ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නේ කියලා වචන දෙක යොදනවා. ප්‍රත්‍ය කියන්නේ හේතුව, ඒන් ඉපදෙන්නා වූ ඵලයට කියනවා ප්‍රත්‍යෝත්පන්නේ කියලා. පළවෙනි ප්‍රත්‍ය තමයි හේතු ප්‍රත්‍ය කියලා. හරි. හේතුපච්ච කියලා පාලියෙන් කියන්නේ. ඒ දැන් අපි ඔය සිංහලෙන් හේතුවක් වෙනව වෙන එකට එහෙම කියන කතාවක් තියෙනවා. ඒ හේතුව නෙමෙයි මේ කියන්නේ. මේක වෙනම ප්‍රත්‍ය විශේෂයක්.
හේතු කියන්නේ ප්‍රත්‍යක් නෙමෙයි.
ඔව්. හේතු කියන්නේ ප්‍රත්‍ය. ඒ කියන්නේ මේ දැන් හේතු ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය කියලා හොම ගොඩක්
තියෙනවානේ.
එතකොට ප්‍රත්‍ය ආකාරය තමයි හේතු කියන්නේ. මෙත් ප්‍රපට්ඨාන ඉගෙන ගනිද්දි ප්‍රත්‍යක් කියලා කියන්නේ යම් ධර්මයක් කියන එක. දැන් අපි හිතමු ස්පර්ශය නිසා වේදනාව උපදිනවා කියලා. එතකොට ස්පර්ශය තමයි ප්‍රත්‍ය. එයින් හටගන්න දේ තමයි ප්‍රත්‍යෝත්පන්නය. හරිද? ස්පර්ශය ප්‍රත්‍ය, හට ගන්නව ප්‍රත්‍යෝත්පන්න වේදනාව. හැබැයි මේ වේදනාව හටගනින්දී අර ස්පර්ශය ආකාර කීපයකින් අපි දැන් සාමාන්‍ය සූත්‍ර ක්‍රමයට ඉගෙන ගන්නදී ස්පර්ශය අපි කියන ඔන්න හේතුව ඵලය තමයි වේදනාව කියලා. නමුත් ඒයින් අර වේදනාව හටගන්න ආකාර කීපයකට ස්පර්ශය විසින් උපකාර කරනවා. බල කීපයක් දෙනවා අරකට උපකාර කරන. තේරෙනවනේ? ඒ කියන්නේ එකම බලයක් නෙමෙයි දෙන්නේ. ඒ බල ආකාර තමයි ওই 24න් කීප ආකාරයකින්ම උපකාර වෙනවා. ඒක ආකාර ටිකක් කිව්වොත් සහජාත කියන ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. අඤ්ඤමඤ්ඤ කියන ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ආහාර කියන ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා. ස්පර්ශයේ වේදනාව හටගන්නවා. ඊට පස්සේ සහජාත අඤ්ඤමඤ්ඤ අත්ති කියලා තව ප්‍රත්‍යයකින් උපකාර වෙනවා. අවිගත කියලා ප්‍රත්‍යයකින් උපකාර වෙනවා. එකම හිතක ඒ හිතේ තියෙන ස්පර්ශය වේදනාවයි හටගන්නේ. කවම උදාහරණයක් කියන්නේ. ඒතර දැන් අපි සාමාන්‍ය සූත්‍ර ක්‍රමයට කියනවා ස්පර්ශය නිසා වේදනාව හටගත්තා කියලා. ඒකම පටානේ අපි ඒක ප්‍රත්‍යාකාර තව බෙදලා ගොඩකට දක්වනවා. මෙන්න මේ ස්පර්ශය සහජාත ප්‍රත්‍යාකාරයෙන්ුත් වේදනාව හටගන්න උපකාර වුණා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යාකාරයෙන්ුත් වේදනාව හටගන්නේ උපකාර වුණා. එතකොට අති ප්‍රත්‍යයෙන්ුත් උපකාර වුණා. අවිගත ප්‍රත්‍යයෙන්ුත් උපකාර වුණා. ආහාර ප්‍රත්‍යයෙන්ුත් උපකාර වුණා. එතකොට 24න්ම නෑ. ওই 24න් කීපයකින් උපකාර වුණා කියලා මේ පဋාණ ප්‍රකරණයේ උගන්වනවා. ඒතර ප්‍රත්‍යාකාර කීපයක් තිබ්බා. ප්‍රත්‍ය තමයි එතකොට වේදනාව මේ ස්පර්ශය ප්‍රත්‍යෝත්පන්නේ තමයි වේදනාව. එතකොට මෙහෙම ඉඩක් ඊතලයක් ගැහුවොත් වේ ස්පර්ශය ඊතලය වේදනාව ඔය ඊතලේ සඳහන් වෙන ප්‍රත්‍යාකාර ගොඩක්
ඉතින්
උපකාර කරපු ආකාර ගොඩක්. එතකොට ඒ වගේ සමහර ධර්මතා තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් උපකාර වෙනවා වෙන දෙයක් උපදින්නේ. ඒ ධර්මතා හැබැයි හයයි තියෙන්නේ. ලෝභ, ද්වේෂ, මෝහයි, අලෝභ, ද්වේෂ, අමෝහයි. ඔය හය විතරයි. හරි. එතකොට දැන් ඔයට කියනවා ඒක නිසා මේ පාලියේදී පට්ටානේදී හේතු ධර්ම කියලා කියනවා. මොකද ඒව විතරයි මේ හේතු ප්‍රත්‍යයෙන් වෙන දෙයක් උපදින්න හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරන්නේ ධර්ම හය විතරම. දැන් ස්පර්ශය කියන එක ඒකට අදාළ නැහැ. හේතු කිව්වේ මොනවද? ඔන්න හොඳට මතක තියාගන්න. පට්ටාන ඉගෙන ගන්නකොට ධර්ම හය. ලෝභ, ද්වේෂ, මෝහයි, අලෝභ, ද්වේෂ, අමෝහයි. කුසල පැත්තේ තුනයි, අකුසල පැත්තේ තුනයි. ওই තුන තමයි ওই තුනේ උපකාරයෙන් දැන් එක හිතක ওই හයම නැහැ. එක හිතක එක්ක ලෝභ, මෝහ තියෙන්න පුළුවන්. එක්ක මෝහ විතරක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට අලෝභ, ආදේශ, අමෝහ කුසල පැත්තේ තුනම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලෝභ, ආදේශ විතරක් තියෙන්න පුළුවන්. අලෝභ, ආදේශ පුළුවන්. එහෙම නැත්නම් තුනම තියෙන. අලෝභ, ආදේශ, අමෝහ තුනම තියෙන. අන්න එහෙම තියෙන්න පුළුවන්. එතකොට මේ ඒව තියෙන හිතක හරි ඒව යම් හිතක තියෙනවා නම් ඒ හිතේ අනෙකුත් ධර්මයකට අපි තුන් දැන් ලෝභයේ තියෙන යම් හිතක් තියෙනවා කියලා, ද්වේෂයේ තියෙන යම් හිතක් තියෙනවා කියලා. ඒ ද්වේෂයත් එක්ක එකට තියෙන ධර්මයකට ඒ අර ද්වේෂය කියන හේතු ධර්මය හේතු ප්‍රත්‍යයෙන් උපකාර වෙන්න පුළුවන් නැගී සිටින්න. උපද්දවන්න උපකාර වෙන. එතකොට ඒ හිතේ තියෙන වෙන ධර්මයක් අපි තුම හේතු නොවන ධර්මයක් ස්පර්ශය වගේ එකක්. ඒව හේතු ප්‍රත්‍යයෙන් කිසිම විටක උපකාර වෙන්නේ ඒ වෙනත් ධර්මයක් නැගී සිටවන. අර ඉස්සෙල්ල කියපු ප්‍රත්‍යාකාර වලින් විතරයි උපකාර වෙන්නේ. තේරෙනවා? එතකොට හේතු ප්‍රත්‍යයක නිසා ගොඩක් අය පටලව ගන්න පටල වෙන්නේ නැහැ. මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තනම් ඔය 6 විතරයි. 6 විතරමයි. ඒ 6 යෙදෙන සිත් ටිකක් තියෙනවා හැබැයි. අකුසල අර අලෝ ලෝභ ද්වේෂ මෝහ යෙදෙන්නේ අකුසල සිත්වල විතරයි. හරි. දැන් හිතන්න. ආ. අලෝභ ආදේශ සමෝහ. ඒවයේ දෙනවා මේ කුසල සිත්වලත් තියෙනවා. විපාක සිත්වලත් තියෙනවා. හරි. කුසල විපාක සිත්වලේ දෙනවා. කුසලයෙන් හටගත්ත විපාක සිත්වල දෙනවා. අර ලෝභ ද්වේෂ මෝහ වලින් හද හැදෙනවනේ අනිෂ්ට විපාක. ඒ වුණාට ඒ අකුසල විපාක සිත්වල කවදාවත් ලෝභ ද්වේෂ මෝහය දෙන්නේ නැහැ. අකුසලයෙන් හටගන්න විපාකයක විපාක සිතක ලෝභ ද්වේෂ මෝහය දෙන්නේ නැහැ. හැබැයි කුසලයෙන් හටගන්න විපාකයක අලෝභ ද්වේෂ මෝහය යෙදෙනවා. දැන් සිතක් කුසල හෝ අකුසල වෙන්නේ ඒකේ යෙදෙන චෛතසික විධානුවනේ. කුසල පැත්ත චෛතසික යෙදෙන සිතක් එනවනම් අලෝභ ආදේශ මෝහ එක කුසල වෙන්න පුළුවන්. ඒකෙන් විපාකෙකුත් අනාගතේ හට ගන්නවනේ. ඒ විපාක හිතෙත් සමහර විපාක හිතක අලෝභ ආදේශ මෝහ තියෙනවා. සමහර නැතිවත් තියෙනවා.
විපාකයේදී
නැතිවත් තියෙනවා. තියෙන හිතුත් තියෙනවා. එතකොට ඒ මොකක් හරි විපාක හිතක හරි කුසල සිතක හරි අලෝභ ආදේශ මෝහ වලින් යම් හේතු ධර්මතා ටිකක් තියෙනවනම් ඒව ඒ හිතේම සම්ප්‍රයුක්ත අනෙකුත් ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරනව නැගී සිටින්න හට ගන්න නැගී සිටින්න පවතින උපකාර කරන. ඉතින් මේ ප්‍රත්‍ය කියන ඒවා ගොඩක් සමහර ප්‍රත්‍ය තියෙනවා මේ යමක් කෙලෙම උපද්දවන්නම ජනනය කරන්නම එයා උපකාර කරනවා පටන් ගැනීම ඉඳලම. සමහර ප්‍රත්‍ය තියෙනවා එයා ජනනය කරන්න ඉච්චර උදව්වන්නේ වෙන මොනාගෙන් හරි ජනනය වුණාට පස්සේ මේ වෙන මේ එයා මේ පවත්වන්න උපකාර කරනවා. නැත් සමහර ප්‍රත්‍ය තියෙනවා මේ දැන් සමහර ඒවා පස්සේ ජනිත වෙලා ඊට ඉස්සෙල්ලා ජනිත වෙච්ච දෙයකට උපකාර කරනවා නැගී සිටින. ඒතර කොහොමත් එයා ආරයට ජනනීය වීමේ ප්‍රත්‍යක්ෂ උපකාර කිරීමේ හැකියාවක් නැහැ. දැන් ආරයට පස්සේ නේ ඉපදුනේ. පස්සේ ඉපදෙන එක්කෙන ඊට ඉස්සෙල්ලා ඉපදිච්ච එක්කෙනිට උපකාර කරනවා පවතින්න විතරයි එයාට උපකාර කරන්න පුළුවන්. ජනනය කරන්න බැහැනේ. එයා ආරයට පස්සේ නේ ජනිත වුනේ. සමහර ඒවා තියෙනවා එක දෙයකට ඉස්සෙල්ලා ජනිත වෙලා ඊට පස්සේ ජනිත වෙන දෙයකට උපකාර කරනවා. අන්න ඒ වගේ අවස්ථාවල කෙලින්ම ජනනයට උපකාර කරනවා. දැන් ඔය ඇහැ ගත්තොත් ඇහැ චක්කු විඥාණයට පූර්ව ජාත වශයෙන් පෙර ඉපදිලා එතකොට කෙලින්ම ජනනය වෙන්නම උපකාර කරනවා. ඒවා මුලින් ඉඳලම ඒක උපදින්න උපකාරයක් කරනවා. එතකොට මානසික ධර්ම තවත් මානසික ධර්ම වලට නැගී සිටින්න උපකාර කරනවා වගේම රූප ධර්මත් මානසික ධර්ම වලට නැගී සිටින්න උපකාර කරනවා. අනික් අතට මානසික ධර්ම සමහර විටක රූප ධර්ම වලට නැගී සිටින්න උපකාර කරනවා. රූප ධර්මත් රූප වලට නැගී සිටින්න උපකාර කරනවා. විවිධ ආකාර වලින් ওই සූවිසි ප්‍රත්‍ය වලින් එක ධර්මයක් අනික් ධර්මයක් නැගී සිටින්න උපකාර කියන්නේ උපදින්න හෝ එහෙම නැත්නම් ඉපදුනාට පස්සේ පවතින්න හෝ උපකාර කරනවා. ගැටලුවක් තියෙනවා.
චිත්තානන්ද ඔය විදර්ශනාවේදී ඒ සිතේ වැඩ කරන පත්‍ය පත්තම ඉගෙන ගත්තාම ටිකක් විදර්ශනාවේදී එක තමන්ට ගෝචර වෙනවද?
ඕ ඒව යොදා ගන්න පුළුවන්. විදර්ශනාවේදී ඒව යොදා ගන්න පුළුවන්. එතකොට ගොඩක් කියදෙනවා දැන් තමයි නිකන් වැරදි හේතුඵල න්‍යායන් වලට අහුවෙන්නේ. බොරු හේතුඵල න්‍යායන් වලට. සිත ගොඩක්ම බොරු ඒවට අහුවෙන්නේ නැති එකෙන්
බේරෙන්නේ. ඒ හිත යදුන විදිහ හඳුනගන්න පුළුවන් නේද?
ඔව් මේ සමහර ප්‍රත්‍ය අමාරු ඒවා තියෙනවා. සමහර ප්‍රත්‍ය ආකාර අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ දෙවෙනි එක තියෙන ආරම්භන ප්‍රත්‍ය කියලා. ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් ආරම්භන ප්‍රත්‍ය කියලා කියන්නේ යම් චෛතසික ධර්මයක් උපදින්න හැමතිස්සෙම ඒකට ඉලක්ක
ඈ උපකාර කරනවා.
ඒකට ඉලක්ක වෙන ධර්මයක් තියෙන්න ඕනේ. ඒකට තමයි ආරම්භණය කියන්නේ.
ඒ කියන්නේ චක්කවට රූපේ වගේ.
චක්කවිඥාණයට රූප ආරම්භණය වගේ. සෝත විඥාණයට සද්ද ආරම්භණය වගේ. ඊට පස්සේ මනෝ විඥාණයට එක එක මේ ධර්මතා අරමුණු වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ හැම මනෝ විඤ්ඤාණයක් හරි චක්කු විඤ්ඤාණ ආදී එකක් හරි උපදින්න එහෙම නැත්නම් ඒ චෛතසිකයක් හරි උපදින්න ආරම්මණයක් කියලා දෙයක් තියෙන්න ඕනේ. ආරම්මණය එල්බගින තමයි උපදින්නේ. ඒකට අර අපි කියනවා අර ආරම්මණේ මේ ආරම්මන ප්‍රත්‍යේ චක්කු විඤ්ඤාණය උපදින්න. ඒ කියන්නේ රූප ආරම්මණය ගතත් රූප ආරම්මණේ ආරම්මන ප්‍රත්‍යේ චක්කු විඤ්ඤාණය උපදින්න උපකාර කළා කියලා. ආරම්මනේ ප්‍රත්‍ය කියන බලෙන්.
එතකොට මම දකිනවා කියලා නෙමෙයි අර ආරම්මන ප්‍රත්‍ය නිසා
කියලා එක සාකච්ඡා කරනවා. ඔව් චක් ඔව් මම දකිනවා පුද්ගලාත්ම දෘෂ්ටිය කඩන්න මේව ගොඩක් උපකාර වෙනවා. ඒ සිත්වල ඔය ප්‍රත්‍ය ආකාර යම් මට්ටමකට දැනගන්න පුළුවන් යෝගියෙක්ට. සර්ව සම්පූර්ණයෙන් අපිට දකින්න බෑ. නමුත් විදර්ශනාට ගොඩක් උපකාර වෙනවා.
මේ
ආයතන 6ටම ආරම්භණපත්ේ බලපානවනේ
දැන්
මේ ලියන්නේ සාම. ආයතන 6ේ විඤ්ඤාණ වලට. එහෙමයි. ඔව්. එතකොට දැන් සරලව කියන්නම් ඈ ආරම්භණපත්ේ කියන්නේ මොකක් හරි ධර්මයක් වෙන ධර්මයක් මානසික ධර්මයක් උපදින්න ඉලක්කයක් වශයෙන් උපකාර වෙනවා නම් අපි කියන එක ආරම්භණපත්ේ බලය කියලා. අතීතයේ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. අනාගතයේ වෙන්න තියෙන දෙයක්. මේ දැන් දිහකට කලින් ඉස්සෙල්ලා ඔන්න හිතක් ඇවිල්ලා නැති වෙලා ගියා. ඊට පස්සේ හිතකට අර ඔන්න රාග හිතක් ආව දිහකට කලින් ද්වේෂ තරහක් ගියා. ද්වේෂයක් ඇති වුණා.
ඒක හිත ආරමුණු වෙනවා.
ඔව්. ඒ හිත ආරමුණු වෙලා තමයි එතකොට දෙවෙනි හිත ඉපදුනේ. ඊට පස්සේ සිත උපදින්න එක උපකාරක ප්‍රත්‍යක් එක උපකාරක ධර්මයක් වුණා. ඊට ඉස්සෙල්ලා හිත. එතනදී උපකාර වුණේ මම මේ සඳහන් කළේ ආරම්භන වශයෙන්. ආරම්මන ප්‍රත්‍යෙ උපකාර කළා. හැබැයි ඊට ඉස්සෙල්ලා හිත ඒ තා ප්‍රත්‍ය වලින් උපකාර කරනවා ඊට පස්සෙ සිත උපදින්න. මේ තා ප්‍රත්‍ය ආකාර තියෙනවා. මේ එකක් තමයි ආරම්භන වශයෙන්. දැන් අපි දුන් තරහ ගියා කියලා, තරහ සිතක් ඇති වුණා කියලා. කොයි සමහරෙක් කියන්න තරහ සිත ධාරාවක් ඇති වෙනවානේ. එතකොට මේ විනාඩි තරහ ගිහලා ඊළඟ විනාඩි තරහ එනවා. ඒතර මුලින් ආපු තරහ පස්සේ උපදින තරහට යම් ආකාරයකින් උපකාර කරන. ඒ වගේ ප්‍රත්‍යක් අපි කියන උපනිශ්‍රේ කියලා.
ඒ හිත වගේම ඊළඟ හිතක් ඇති වෙනවා.
ඇති වෙන්න අන්න එහෙම උපදී එක ගොඩක් වෙන්නේ උපනිශ්‍රේ. තව තිනවා ආසේවන කියලා. ඒ හිතටම අනුතුරු වෙන හිතට ඒ හිතේ ස්වභාවයම ගල්ව ගන්නවා. ඒ තරහ නැති හිතක් කෙනකොට අර තරහ තිබ්බ හිතෙන් ඊළඟ තරහ නැති හිතට ආසේවන ප්‍රත්‍යයෙන් උපකාරයක් කළා
නෑ.
වෙන ප්‍රත්‍ය වලින් උපකාර කරන අවස්ථා තියෙනවා.
ඒතර සාරේ ඒ සිත්තර තමයි අර ප්‍රඥාව යෙදෙන හිතක් වඩපත් වෙන්නේ නේද සාරේ. ඒකකොට ඒකෙදී අර හේතු ප්‍රත්‍යයෙන් අලෝභ ආදේශාවෝම හතෙන්ට එනවා නේද
සාරේ. මේමයි තරහ සිතුවිලි ධාරාවක් තිබ්බොත් ඒක කොයි වෙලාවක හරි අවසානයේ නැති වෙනකොට සිත යන්නේ මේ විපාක හිතකට හරි භවංග හිතකට තමයි යන්නේ. එකපාරට ප්‍රඥා හිතක් එන්නේ. දැන් අකුසල හිතකට පස්සේ මේ හරියටම සිවුම බැලුවොත් මේ කියන්නේ පොතේ තියෙන විදිහට අකුසල සිතකට පස්සේ කවදාවත් හරියට මීට අනුතරව කුසල සිතක් එන්නේ නැහැ. එන්න පුළුවන් විපාක හිතක්. ගිහිල්ලා තමයි ඊට පස්සේ කුසල සිතක් එන්නේ.
විපාක හිතක් කියන්නේ
දැන් භවංග හිත කියලා කියන්නේ විපාක හිතනේ. ඒ විපාක හිත. එහෙම නැත්නම් සමහර අකුසල සිත් වලට පස්සේ එනවා තද ආරම්මන සිත් කියලා. ඒවත් විපාක හිත්. ඔය දෙකෙන් එකක් තමයි එන්නේ.
ඒකත් බලවත් නැති හිතක් තමයි ඊළඟට කොහොමවත් එන්නේ නේ සාමාන්‍යයෙන්. තද ආරම්මනේ.
ඕ ඒ විපාක හිත්. බලවත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් යෝගියෙක් යම් කිසි දෙයකදී හඳුනාගත්තොත් Tamanට දැන් තරහ සිතක් ඇවිල්ලා තියෙන්නේ කියලා ප්‍රතිපත්තන් යනුව පුහුණු කරන කෙනෙක් චිත්තානුපස්සනාවේදී එයා කුණු කරනවා. දැන් මට තරහ සිතක් ආවා.
ඔව්.
ඊට පස්සේ කොළොල් යක් දාලා එතනින් මාරු වෙලා යන්න පුළුවන්. නැත්තම් එතනට මේ චිත්ත හඳුනගෙන කුසල ආරමුණක් කරන් බුදු ගුණයක් වගේ අනිත්‍යයක් වගේ එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් ඒ එතන මගහැරලා යන්නත් පුළුවන් සම්මත ප්‍රෝගයක් දාලා. ඒ වගේ මේ විලාවට ප්‍රඥාවක් තියෙනවා. නමුත් දැන් ඔබ වහන්සේ කලින් කියපු දේ අනුව අර මට හිතුනේ දැන් අර භවංගෙට ගිහිල්ලා තමයි ප්‍රඥාව එන්නේ.
ඔව්. ඒ අර වේගෙන් යන හින්දා අතර භවංග තිබ්බද කියලා එහෙම හිතෙන්නේ නැහැ. ඇත්තට වෙන්නේ මේ මොකක් හරි විපාක සිත් පොඩ්ඩක් හරි ගිහිල්ලා තමයි ඒක ප්‍රකට නැහැ ඉතින් ඒ වගේ වෙලාවක.
හැබැයි නුපුහුණු සිතකට නුපුහුණු අර මේ වඳුරු මනස කියලා හඳුන්වනවා. එහෙට මෙහෙට පයි ඒ වගේ කෙනෙකුට අවුල් වෙලා තව එක වැඩි වෙලා යනවා මිසක් යෝගීකුට ආවට අනිත් කෙනාට භවංග සිත්ම නෙමෙයි අර තරහ සිතම තමයි දිගටම යන්නේ. අර බහුල වශයෙන් අපි ගත්ත මූල උදාහරණය අර තරහ බහුල ලෙස තියෙන සමහර චරිත වලට විශේෂිත කියලා අපි ගත්තොත් එහෙම අයට එහෙමම දිගටම දැන් උදේම ඇති වුණොත් තරහක් සමහරු නැදින්න කිදිනකොට කකුල හැප්පෙන මොකක්ද එතන ඉඳන්ම මොකක් හරි වේලා ඉතින් දවසේම අකමැති විදිහට ඒක බලපාලා ඒ උදේ වෙච්ච තරහ කන්ටිනියු වෙවි දිගටම යන සමහරු ඉන්නවා.
ඔව්.
එතකොට වැඩ පොලේ ගිහිල්ලා තරහ ගිහිල්ලා ඉන්නේ පස්සේ කිත් තරහ ගිහිල්ලා මේ එහෙම අයත් ඉතින්
ඔව් දැන් මේ මෙහෙමනේ දැන් මේ පට්ටානේ උගන්නන්නේ ඒ වගේ මේ අපේ නාම රූපවල ක්‍රියාවලිය කොහොමද මේ සත්ව පුද්ගලෙක් නැතුව ඒ වගේ කන්ටිනියු වෙන්නේ කොහොමද කියලා තමයි උගන්නන්නේ.
එහෙමයි.
එතකොට මේ දැන් ජීවිතයේ සත්‍ය පුද්ගලයේගේ ක්‍රියාකාරීත්වය නිකන් ආත්මීය දෙයක ඒකකයක ක්‍රියාකාරීත්වය වෙනුවට බුදුරන් වහන්සේ දැක්කෝ මේක නාම රූපවල ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මානසික ධර්ම වලයි රූප වලයි.
එහෙමයි.
එතකොට මේක කොහොමද මේ එක රටාවකට වෙන්නේ කියන එක තමයි මේකෙන් පටහැනිින් පැහැදිලි වෙන්නේ. එතකොට මේ එක මානසික ධර්ම එක මානසික මට්ටම කනාගතේන මානසික මට්ටමකට කොහොමද බලපාන්නේ කියන ඒව හොඳට විස්තර කරලා තියෙනවා. හරි සරල විස්තර කරලා තියෙනවා පට්ටානි තැන්වල. එතකොට ඊට යාබද මානසික තත්ත්වයකට බලපාන්නේ කොහොමද? දුරස්ත වෙන බොහෝ අනාගතයක දින මානසික තත්ත්වයකට බලපාන්නේ කොහොමද? රූප වලට බලපාන්නේ කොහොමද? ශාරීරික රූප වලට විශේෂයෙන් තමන්ගේ මානසික තත්ත්වයේ රූප වලට බලපාන්නේ කොහොමද? ඒ පට්ටාන ඉගෙන. එතකොට මේක දැන් පුද්ගලයක් අපි කියන එක අයින් කරනවා. පුද්ගලය වෙනුවට නාම රූප ධර්ම වල විතරයි එතකොට අල්ලන්නේ. එතකොට අපි දැන් මේ පට්ටාන කරනකොට නාම රූප ගැනමනේ කතා කරන්නේ. ඒක කායික මානසික විඥාන ඔය විතරමනේ කතා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ඒවා හදාරණ යෝගියට අදාරණ මේ කෙනාට අර පුද්ගල සංඥා වඩු වෙන්නේ ඒක හේතුවක් වෙනවා. මේ ධර්මතා අතර සම්බන්ධයක ඉන්නේ මේ ජීවිතය ගත වෙනවා කියන දේ සිද්ධ වෙන්නේ කියලා.
එහෙමයි.
ඔව්. එතකොට ඒ අනාත්ම දර්ශනයට ලං වෙනවා.
සම්බන්ධම නැති එකක් එකපාරට හුඟක් ඈත කාලීන එකක් සමහර දාල මතක් වෙන්නේ.
ඔව්.
ඒකට මොකද තමයි
බලපන්නේ. ආ ඒ ඇවිලා මේ එකක් තමයි ඒක විපාක වශයෙන් සම්බන්ධයක් වෙන්න පුළුවන්. උපනිශ්‍රේ වශයෙන් වෙන ඒවා ගොඩක් තියෙනවා. උපනිශ්‍රේ වෙනවා කියන්නේ දැන් අපි හිතමු උදේ ගොඩාක් මොනවා හරි වත්ත පිටියේ වැඩක් කළා කියලා. අන්න දැන් භාවනා රැය භාවනා කර කර ඉන්නකොට අර අල්ලපු උදැල්ල මොකක් හරි ඒ ගත්ත උපකරණයක් නිතර දැක්ක දෙයක් ඒ වැඩේ කරද්දී එකපාරට ඔළුවට එන්න පුළුවන්. ඒ අර උදේ වැඩේ කරද්දී යම් මානසික ධර්ම ටිකක් හටගත්තද ඒවයේ උපනිශ්‍රය වෙලා මෙන්න හවසත් රැත් ඒ තව සිතක් හටගෙන
ඒකේ
උපාදානය වුණා වැඩි හින්ද වෙන්නත් පුළුවන්. ගොඩක් විට එහෙම වෙන්නත් පුළුවන්. එක්කෝ උපාදානේ නැති වුණත් ඉතින් මේ දැන් ඒ කියන්නේ අපි කියන්නේ මෙහෙමයි. ඒ වෙලාවේ යම් උපාදාන සහගත සිතක් ආවනම් ඒ උපාදානය උපනිශ්‍රය වෙනවා ඊට අනුරූප සිතක් උත්පදවන්න. එහෙමයි අපි කියන්නේ.
එතකොට සර් ඉස්සෙල්ලා දැන් ගලාගෙන ගිය හිත් ධාරාව වෙනස් කරලා අර උපනිශ්‍රයපත්ති මැද්දට බලලා අර පරණ එක මතක් කරනවා.
අන්න හරි. එහෙම වෙනවා. ඒකට කියන උපනිශ්‍රයපත්ති. දැන් ගොඩාක්ම අපි දැන් මේ කුසල් වඩනවා කියලා කරන්නේ. දැන් මෙතන සත්‍ය පුද්ගලෙක් නැත්තම් පින් මොනා හරි මෛත්‍රී භාවනාවක් දිනු කරනවා කියලා වෙන්නේ අතීත මෛත්‍රී සිත අනාගතේ මෛත්‍රී සිතට උපනිශ්‍රේ වෙනවා. ඒක තමයි
ඒ ප්‍රශ්නේ. ඉතින් මේකද ෆයිනා මේකට
බලයක් දෙනවා
කියන්නේ. එහෙම පැනපැන ඉන්න අතරේ සානන්ද අර වෙන
එකටත් ඔය අතරේ වෙන සමහර වෙලාවට අතීතයේ ඇති වෙච්ච ද්වේෂයක් උපනිශ්‍රේ වෙලා ආයි රැට ආයි සිඋන් දේශ සිතක් එන්න පොළොව.
එහෙමයි.
ඒ උපනිශ්‍රේ.
ආයි ඊර්වසේ දැන් ඒ වගේ දැන් ඊර්වසේ ආපහු සාමිලන් ඒ වගේ එකකින් ආයි ගැලවිලා ආයි අපි මෛත්‍රියට හිත තියන්නේ.
ඒ වෙන්නේ ඊට ඉසෙල්ලා මෛත්‍රියේ හුරුව උපනිශ්‍රේ වෙලා තමයි එහෙම වෙන්නේ.
හා
එහෙම වෙන්නේ.
එහෙමයි. ඒකයි අර ඊර්වසේ එහෙම නෝ කරින්නේ හිතනේ.
ඔව් ඔව්. ඒ උපනිශ්‍රේ වෙන දැන් උපනිශ්‍රේ නිසාම නෙමෙයි එක ප්‍රධාන හේතුවක් උපනිශ්‍රේ ප්‍රත්‍ය කියන එක. නමුත් ඒ අතරේ වෙන ප්‍රත්‍යත් උපකාර වෙනවා සිතක් උපදින්න. දැන් අපි හිතමු ඔයාට එකපාරටම මේ මොකක් හරි එකපාරටම දෙයක් උදේ වෙච්ච එකක් දැන් මතක් වෙනකොට අර උපනිශ්‍රේ උදේ ඇතු වෙච්ච මානසික ධර්ම ටික මේ හිතට උපනිශ්‍රේ වුණා තමයි. නමුත් ඔය අතරේ මේ ඇඟක් තිබ්බේ නැත්තම් ඇඟ මැරිලා නම් මොන හිතක්වත් ඔය විදිහට හටගන්නේ නැහැ. එහෙනම් වෙන ලෝකෙක වෙන හිතක් හටගන්නේ නේ. එහෙනම් මේ ඇඟේ යම්කිසි රූපමය දෙයක් කුත් ඔය මේ මොහොතේ හටගන්න හිතට උපකාර වුණා නේ. එතකොට
ඒක එතකොට බලන්නේ අර රූප ධර්මයේ උපකාර වෙච්ච විදිය නේ සාරා නාම ධර්මයට.
ඔව්. ඒතර දෙකම එක විට වෙලා. ඒ කියන්නේ මෙහෙන් රූප ධර්මයේ උපකාර වෙනවා හිත හටගන්න. අතීතෙන් උපනිශ්‍රේපත්‍ය උපකාර වෙනවා. එතකොට ඔය අතර හිතක් හටගනින්දී ඒ හිතට පොඩ්ඩකට ඉස්සෙල්ලා ඇති වෙච්ච හිත උපකාර වෙනවා. එහෙම වෙනවා. සමනන්තර අනන්තර කියලා කියන්නේ ඊට අනුතුරුවම ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා. ඒ හිත උපකාර වෙනවා. ඒ එක ප්‍රත්‍යයකින් ওই ප්‍රත්‍ය ඔක්කොගේම උපකාරයෙන් තමයි මේ දැන් හිතක් හටගන්නේ. එතකොට සමහර ප්‍රත්‍යයක් වැඩියෙන් උපකාර කරනවා යමක් උපදින්න.
එතකොට දැන් අනන්තර සම දැන් වෛත්‍යයක් අපි කරගෙන යන වෙලාවේ අනන්තර සමනන්තර විදිහට නම් එන්න ඕනේ දිගට මේ හිතනේ.
ඔව්.
නේද? ඒක කැඩිලා උපනිශ්‍රේ ප්‍රත්‍යයේදීලා පස්සේ පරණ එකක් හරි අනාගත එකක් හරි එතෙන්ට පරිණාම. ඔව්.
උපනිශ්‍රේ ප්‍රත්‍ය ප්‍රධානව එහෙම බලපානවා. ඒ අතරේ තව බලපාන හේතු තියෙනවා ඒ සහජාත වේදෙන ප්‍රත්‍යය. ඒ උපනිෂේ පැත්තේ කතා කළේ ගොඩක් අර අතීතයෙන් අනාගතයට ඉවහල් වෙන ආකාරනේ. අපි තුමු දැන් ඒ ශනිකව කැඩිලා වගේ වෙන හිතක් ද්වේෂසහගත හිතක් එන්න ඒ හිතේම තියෙන මෝහය බලපාන. ඒ අපි දැන් ඒ ද්වේෂසහගත හිතත් එක්ක මෝහය තියෙනවනේ. ඒ මෝහය ඇවිල්ලා අපි කියනවනේ හේතු ධර්මයක් කියලා. මං කියන්නේ ඉතල හේතු කියලා. ඒ හිතේ මෝහය නොති මෝහයත් ඒ විලායම් ජනනය නොවුනා නම් අර ද්වේෂේ ජනනය වෙන්නේ නෑ.
ඒක තමයි අර මෛත්‍රීසිතේ මෝහය තිබුණේ
නෑ. නෑ. ඒතකොට ඒක තමයි එතන මෝහය ඉපදුනා මෛත්‍රීසිතේ උපකාරයක් මෝහය උපදින්න උනේ නෑ. වෙන මෝහය උපදින්න වෙන හේතු තිබ්බා. මං කියන්නේ ද්වේෂයට අර මෝහය හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරන උපදින්න.
ඒක හරි පුදුමයි නේද? ඒක
ඕ ඒක බුදුරජාණන් වහන්සේ ඒක ලස්සනටම මේම මෙහෙම ප්‍රත්‍ය වෙන්නේ කියලා ඔක්කොම ටික දක්වලා තියෙනවා. විවිධ ආකාරවලින්
සමහරු දක්වලා තියෙන්නේ මේ කොයි සූත්‍රවල අභිධර්ම කීප
නෑ නෑ මේ දැන් පဋාණ ප්‍රකරණේ පුරාවට ඔක විවිධ පැතිකඩොස්සේ එක ධර්මයක් තවත් ධර්මයකට ප්‍රත්‍ය වෙන ආකාර විවිධ විදිහට වර්ගීකරණය කරලා දක්වලා තියෙනවා. ඒ පොත් පහක් විතර තියෙන එක පဋාණ එක
පဋාණ
ප්‍රත්‍ය නීක කියලා කියන්නේ මේ ප්‍රත්‍ය නොවන ආකාර.
ඔව් ඒකත් එහෙම
ඒක තමයි. ඒ එහෙම දක්වන්නේ තව පැහැදිලි වෙන්න. මේක මේකට ප්‍රත්‍ය වෙනවා නමුත් මේක මේකට ප්‍රත්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අදහස් ගන්න. මේ මේකේ ප්‍රත්‍යෝත්පන්නයක් නෙමෙයි. එහෙම කියන්නේ. ඒතකොට ප්‍රත්‍ය වෙනවා අපි දන්නවා ප්‍රත්‍ය නොවන ඒවා ගැන අදහසක් ගන්න පුළුවන්.
එතකොට අපි අර සායෝග ගානද හැම වෙලාවෙම මේකට මොන ප්‍රත්‍යදාය මේක එහෙම එහෙම කියලා හිතුවොත් තමයි ඕක.
ඔව් ඒවා මේ යම් මට්ටමකදී ඊට පස්සේ විදර්ශනාවට ගලප ගන්න පුළුවන්. මේ විශේෂයෙන් ওই උපනිෂේ ප්‍රත්‍ය දැන් අපි සමහර දැන් සූත්‍ර පිටකේ ගත්තොත් තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං කියලා කියනවනේ. තණ්හාව නිසා ශෝකය හටගනී තණ්හාව නිසා බය හටගනී. තණ්හාය විපමුත්තස නැති ශෝකෝ නැති භයං. තණ්හාවෙන් මිදුණ උට ශෝකයකුත් නැත කුතෝ භයං. බයක් කෙලෙසද හටගන්නේ. දැන් තණ්හාය ජායති ශෝකෝ කියලා බුදුරන් වහන්සේ කිව්වේ හේතුඵල සම්බන්ධයක් ගැන. තණ්හාවෙන් ශෝකය ජනනය වේ නේ. එතකොට ඕක අපි අභිධර්මයේ විදිහට කියනවා තණ්හාසිතක් කියලා එකක් ගන්නවා. ලෝභ සහගත සිත් යම් අවස්ථාවක හට ගන්නවා යම් ජීව සත්වයකට අදාළව. එතකොට ඒ හටගත්ත නිසාම පස්සේ දවසක යාට ශෝක සහගත සිත් හට ගන්නවා. සෝකේ දුම්නස තියෙන. එතකොට අර තණ්හාවේ හටගත්ත සිත් උපනිශ්‍රය වුණා දුම්නස්සහගත සිත් හටගන්න. දැන් අපි තුම ඔයා වායම් වගේ නිවසට යම් දෙයකට ඔයා ආසයි කියලා වගේ වාහනයකට. එතකොට ඒකට ආසාව තිබ්බ නිසා යම් වෙලාවක හටගත්ත නිසා පස්සේ වාහනේ නැති වුණා හරි මොකක් හරි කියමු නිවස ගැලුණා කියමු සෝකයක් හටගන්න. මොකක්ද දෙයකට ලොකු බලාපොරොත්තුවක් තිබ්බ කියමු. ඒ බලාපොරොත්තුව බිඳිලා ගියා කියමු. ඔන්න ශෝකයක් හටගන්නවා. ඒතර අර ලෝභ සහගත යම් අවස්ථාවක ඇතිවෙච්ච මානසික ස්වභාවය උපනිශ්‍රේ වෙනවා ශෝක සහගත මානසික ස්වභාවය ඇති වෙනවා. ඒතර නමුත් ලෝභයි ශෝකේ එකට නැන්නේ එකසිතකේ දෙන්නේ. එකසිතක නොයදුනත් ඒක ඉතින් බුදුරන් වහන්සේ අර සූත්‍ර පිටකේ කියනකොට සූත්‍රයක් කාතාවක් වශයෙන් කියනකොට තණ්හාය ජායති සෝකෝ කියන එක අපි පဋාණිදි කියනවා මෙන්න තණ්හාව උපනිශ්‍රේ වෙලා සෝකේ හටගත්තා කියලා. ඒකම තමයි ඉතින් කියන්නේ.
සාමාන්‍යයෙන්
එතන තණ්හාව කියන දේ ඒ ඉතින් එතන තණ්හාව කියන එකේ ලෝභ දේශ මොහ තුනම තියනවාද? තණ්හාව කියන තැනදී ඒක හිතකට ගොනු කරලා කතා කරොත් තණ්හාව කියනකොට තණ්හාවයි මෝහය විතරනේ තියෙන්නේ. තණ්හාවයි ද්වේෂයයි මෝහය තුනම එකට නෑ. එක මොහොතක එක අකුසල සිතක ගත්තොත්
එතකොට දැන් අපි අර චතුරාර්ය සත්‍ය කතා කරනකොට අපි කියන්නේ දුක දුකට හේතුව තණ්හාව කියලා.
ඔව්.
එතන ලෝභ දේශ මොහ තුනම තියෙනවද?
නෑ එහෙම හිතන්නේ නැහැ. ඒක දැන් ඒක ඇවිල්ලා සම්පින්දණය කළා ධර්ම ගැන විග්‍රහයක් නේ චතුරාර්ය සත්‍යෙදි. තණ්හාව දුක්ඛ සමුදය මොනවාද? ඒ කියන්නේ තණ්හාව දුකට හේතුවයි දුක සමයි ඵලය. හරි. එතකොට මේ ඒක සම්පින්දණය කිරීමක් විතරයි. ඒකේදී අර දුක්ඛ සමුදය කියලා කිව්වහම ඒක ඒ ධර්මය අහන එක්කෙනාගේ මට්ටමනුව කියන එක. දැන් අපි දැන් පဋාණෙදී ඕක ගොඩාක් විස්තර කරලා හේතු සහ ඵල කියලා දක්වනවා. දැන් අතනදී කෙටි කළා දුක කියලා එක ගොඩක් එක පැත්තකට දාලා කෙලින්ම මේ තන් මේ දුක
අතීත බව තෘෂ්ණාව කියලා කියන
මොකක් හරි ඒ තණ්හාව කියලා දැම්මා කියමුකෝ.
එතන ලෝභය දැහ දේශය දැන් තන දේශය නිසා දුකටපත් වෙනවානේ.
ඒ
දුකට හේතුව කියන්නේ එතන තණ්හාවේදී ලෝභ දේශ මොහ තුනම ඒදෙන්නද?
එහෙම කියන්න ඕනේ නැහැ මොකෝ දන්නවද? එහෙම කිව්වහම අර දැන් අර ඒ දැන් ඒ දැන් දැන් සූත්‍ර ක්‍රමයට ඒක කැටි කරලා කරන දේශනාවක්නේ. එතකොට අපි ඒක එතන තණ්හාව ගැන විස්තර කරන්න ගිහිල්ලා මෙතන ලෝභ ද්වේෂ මෝහත් මේ එක හිතකේ දෙනවා කියලා කියන්න ගියොත් අහන එක්කෙනාට ඒකේ මූලික අර්ථය නැති වෙලා යනවා. බුදුරණවහන්සේ මූලික අදහසක් දෙන්න හදනවනේ. ඒ දෙන්න හදන තැන් තියෙනවා සමහර කාරණා කියලා. එතකොට ඒක අනවශ්‍ය විදිහට එතන මේ දුක්ඛ සමුදය කියලා කියන එක චෛතසික අභිධර්ම කතාවක් එතන කියන්න ගියොත් හරි. එතකොට අර මේකේ මූලිකව අදහස් කරන දේ එයා ඒ අහන මේ ශ්‍රාවකයාට එන්නේ නැහැ.
ඒක නිසා නම් අර දැන් අපි අර තණ්හා කියලා තණ්හාපත්‍ය
ඔව් අභිධර්ම දන්න කෙනෙකුට අපිට කියලා දෙන්න පුළුවන් මේ 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 හේතුඵල න්‍යායය. දැන් හේතුඵල න්‍යායය හරි විස්තරාත්මකයිනේ. එතකොට දැන් අභිධර්මයේ ඕක විභංග ප්‍රකරණේ ඕක වෙන් කරලා තියෙනවා දුක සහ දුක්ඛ සමුදය කියන එක. එතෙන් තමයි ඔය අහන ප්‍රශ්නෙට ගොඩක් ළඟින් යන උත්තරයක් තියෙන්නේ. එතකොට ඒක ගන්නවා ඕන අකුසල සිත් තමයි දුක්ඛ සමුදය. අනික් ඒවා ටික මේ මේ දුක කියලා ගන්නවා. එහෙම ගන්නවා. එහෙම ගන්න වෙලාවල් මගේ මට මතක.
අකුසල සිත් තමයි
දුක්ඛ සමුදය. එතකොට මේ අනික් විපාක සිත් අර මේ කුසල සිත් එතකොට ඒ ඔක්කොම දුක්ඛ සත්‍ය හැටියට ගන්නවා. හරි. එතකොට දුක්ඛ නිරෝධය කියන්නේ නිවනනේ. ඒක නිවනනේ. එතකොට සමහර වෙලාවට ගන්නවා මට හරියට මතක නෑ කුසල අකුසල ඔක්කොම ගන්නවා ඒ සිත් ගන්නවා දුක්ඛ සමුදය විපාක සිත් ගන්නවා මතක හිටියට දුක්ඛ දුක හැටියට ගන්නවා. මොකද ආරක හේතුව මේක ඵලය නිසා. එහෙම එක එක විදිහට ඔක බෙදන්න පුළුවන් නේ.
ඒක තමයි. ඒ සංඛාර දුක්ඛය කියලා ගත්තම ඔක්කොම ටික දුකට දානවා.
දුකට දානවා. ඒක එක එක දැන් ඕක සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් ප්‍රධාන බෙදන ක්‍රමය තමයි පරිසම්පාද ක්‍රමය. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. ඒතර කාට හරි කියන්න පුළුවන් දුක්ඛ සමුදය අවිද්‍යාව. ඒකේ ඵලය සංස්කාර වෙලා ඉල්ල ඉතුරු අංග 11ම දුක කියලා කියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් කාට හරි ඕකේ දැන් ඕකේ එක තැනක තණ්හාව තියෙනවා. එක තැනක අවිද්‍යාව තියෙනවා. ඒ දෙක විතරක් වෙන් කරලා ඒ දෙක ප්‍රධාන කොටගෙන ඉතුරු ධර්මතා ඔක්කොම දුක්ඛ සත්‍ය අර අවිද්‍යාව තණ්හාව මේ සමුදය සත්‍ය කියලා කියන්න පුළුවන්. මේ එක හිතක කාරණයක් නෙමෙයි එතනදී බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ. අපි එතන දැන් පටිසමුපාදයේ හව චතුරාර්ය සත්‍ය කියනකොට සම්පින්දණය කරලානේ. එතකොට අවිද්‍යාව කියලා නිකන් මේ එක හිතක ආපු එක ශනික ආපු අවිද්‍යාව ගැන මෝහ සහිතසිකය ගැන නෙමෙයි ඒ
කියන්නේ.
ඒ ඒ සියලු එන්න පුළුවන් ආකාර සම්පින්දණය කරලා කියන්නේ. එහෙම කියන්නේ.
එතකොට මිනිස්සු තණ්හාව කියලා ගන්න නිකන් ඇලෙන දෙයට විතරනේ. නිකන් මිනිස්සු කියන්නේ ලෝභ සිතට විතරනේ තණ්හාව කියලා.
ඔව්.
එතකොට සාම මිනිස්සු හිතනවා එතකොට අතනදී මේ ලෝභය එතකොට ද්වේෂය නිසා භවය සකස් වෙන්නේ නැද්ද කියලා.
ඔව් වෙනවා වෙනවා. වෙනවා ඉතින් වෙනවා දැන්. දැන් පටිච්චසමුප්පාදයේ ඒකාංගයක් හැටියට ද්වේෂය දක්වලා
නැහැ.
නැතුණාට ඒකත්
එතන තණ්හා කියන හිතේ ද්වේෂයක් තියෙනවා නේද පටිච්චසමුප්පාදයේදී.
නැහැ එහෙම කියන්න ඕනේ නැහැ. මේ දැන් පරිසම්පාදයේ දක්වලා නැති ධර්ම ගොඩක් තියෙනවානේ. මේ
එතන තණ්හාව කියන්නේ ලෝභ සිත නිසා ඇලෙන ගතියද?
ඒක විතරයි.
විතරද?
ඔව් ඒ ද්වේෂයක් එතනට අදාළ කරගන්න අවශ්‍ය නැහැ. ඒ මේ අදාළ නම් බුදුරණන් හන්සි කියනවානේ. ලෝභේ නම් ලෝභේ තණ්හාව.
තණ්හාව කියන එක අර්ථ දැක්වුවොත්
ඔව් ද්වේෂය කියන්නේ.
ඒ නෑ ඇලෙන ගතිය විතරයි.
ඔව් ඒක මොකද ඒක
ඒ ගැටිලත් ඒ කොහොමද භවය සකස් වෙන්නේ කියලා හිතන සංය දැන් ඇලිලා නම් භවය සකස් වෙනවා.
ඔව්.
එතකොට ගැටිලත් භවය සකස් වෙනවානේ.
ඔව් දැන්
ඒක පොතන සංයද එතකොට පරිසම් උපාදී දිලා තියෙනවා.
ඒක මෙහෙමයි. දැන් තණ්හාව තියෙන සත්වයේ කුගෙමනේ సంతානෙමනේ ගැටීම උපදින්නේ.
ඒක තමයි.
එතකොට දැන් ඕක තණ්හාව උපනිශ්‍රේ වෙනවා ගැටෙන්න. හරි. එතකොට අර ඒක ලොක් කරලා තමයි උතන කියලා
තියෙන්නේ.
එතකොට ද්වේෂයෙන් බලේ භවය සකස් වෙනවා කියන එකම එක තැනකදී තණ්හාවේ ඒ ක්‍රියාවලියේ අතරමැද ඉඳලා තියෙනවා. ප්‍රධාන කාර්යය කරලා
තියෙනවා ද්වේෂය.
ඔව් ඒ කියන්නේ ද්වේෂයේ කාර්යය කරන්න පෙරාතු තණ්හාවත් ඉන්නවා ඊට ඉස්සෙල්ලා. එතකොට තණ්හාවේ ක්‍රියාවලිය කියද්දී ඕක ඇතුලේ ද්වේෂය තියෙනවා. තණ්හාවත් එක්ක ද්වේෂය තියෙනවා කියලා කියන්න ඕනේ නැහැ. නමුත් ඔය ක්‍රියාවලිය ඇතුලේ දේශේ නිරූපණය වෙනවා තැන් තැන්වල. දැන් විතක්ක ਵਿਚාර කියන එක ඔය දොර හැදක්කලා නැහැ
නේද?
අනේ වනේ. එතකොට වෙනේව දක්වපු නැති ගොඩක් තියෙනවනේ උතන.
සාය දැන් ඔය දැන් අපි කිව්වොත් ඔය ඒ හිතම දැන් මෛත්‍රී සිත දිගින් දිගට යනවා කියන සම්බන්ධද ਵਿਚාරය නෙමෙයිද? දැන් ඔන්න නම් මොනවන්නේ සිත?
ඔව්.
විතක්කය
ඔව්
කියලා මෛත්‍රිය නම් වනවා.
ඔව්.
ඊපස්සේ ඊපස්සේ විතක්ක ਵਿਚාර ඒ වැඩි බලන්න බෑ නේ සමිනන් තියෙනවා.
නෑ නෑ ඔව් ਵਿਚාරේම නෙමෙයි සමහර මෛත්‍රී සිට යනවනේ ਵਿਚාර නැතුව නේද?
සමාධියක් යනවනේ ඒකග්ගතාවය.
මේ මෛත්‍රී සිට මුලින් එනකොට ගොඩක් විතක්ක තියෙනවනේ.
ඒක තමයි.
ඔව්. ඉතින් මේ මොකද හන්නේ
දැන් අපිට සාමාන්‍ය ජීවිතේ සම්මලඟ
ඔව්
විතක්ක ਵਿਚාර සංසිඳවන්න පුළුවන්ද දැන් දැන් ඒ දැන් අපිට යමක් හිතෙනවා
ඔව්
ඒක ගැනම නැවත අපි හිතනවා කියන්නේ ਵਿਚාරෙද එතකොට සායනන්ද
සාමාන්‍යයෙන් විතක්ක ਵਿਚාර තියෙනවා
ඒක තමයි
බොහෝ විට තියෙනවා
ඒ දැන් සාමාන්‍යයෙන් අපි දැන් මේක කියමුකෝ සාම මේක ගැන තව ඩීටේල් අපි බලනවා කියන්නේ ਵਿਚාරයනේ
ඔව් ඔව්
එතකොට මේක සංසිද ඒක වෙන තැනද අපි මේ දිත්තේහි දිත්තේවත්තන් කියන තැනද ਵਿਚාරේ නැහනේ
එහෙම කියන්න හොඳ නෑ මේ දැන් ඔය චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ තියෙන ඔය ඇතිතක් ਵਿਚාර නැහනේ දැන් සාමාන්‍ය ජීවිතේ ඇතිවන සමහර සිත්වල විතක්ක ਵਿਚාර නැහැ චක්කු සෝත
විතක්ක තියෙනවා
විතක්ක ਵਿਚාර දෙකම නැහැ
අරමුණ නැංගීම
චක්කු විඤ්ඤාණයකද චක්කු විඤ්ඤාණ සිතේ නැහැ. ඒ හිතේ නැහැ ඊට පසු සිත්වල තියෙනවා යාබද සිත්වල.
ආ පළවෙනිම හිතේ
නැහැ. ඔව් චක්කු විඤ්ඤාණ කියලා එන විපාක හිතේ නැහැ.
එහෙමයි.
විතක් ਵਿਚාර නැහැ.
ඊට පස්සේ විපාක හිතක් නිසා. ඊට පස්සේ අපි ජවණයට යනකොට විතක් ਵਿਚාර තියෙනවා සාමාන්‍යයෙන්.
හැම ජවණයකම කියලා කියන්න ඕනේ නැහැ. බොහෝ ජවණවල තියෙනවා. දැන් චක්කු විඤ්ඤාණයට පස්සේ හිත දෙකක් එනවනේ සම්පටිච්ඡන සම්තිරණ ඒ දෙකේ තියෙනවා විතක්ක
ඔව් ඒවැ තියෙනවා
හැබැයි දුර්වලයි පළවෙනි එකේ
එතකොට සමහරවිට විතක්ක ਵਿਚාර සංසිඳ වෙනවාද මේ
රහතන් වහන්සේගේද රහතන් වහන්සේගේ චක්කු විඤ්ඤාණයක් ඇති වුණා ඊට පස්සේ සිතේ විතක්ක ਵਿਚාර තියෙනවා දිත්තේ දිට්ඨමත්යන් කියන කතාවට විතක්ක ਵਿਚාරෝම ඒකාන්ත සම්බන්ධයක් නැහැ එහෙම එකක් නැහැ ඥාන සම්ප්‍රයුක්ත සිත් තිනෝනේ රහතන් වහන්සේලාට විතර්කයේ සහිතව, ਵਿਚාරයේ සහිතව, විතක් ਵਿਚාර, ඒ කියන්නේ උන්වහන්සේලා රහත් වුණා කියලා මේ කුසල සිත් ඇතිවෙද්දී විතක් ਵਿਚාර හැම විටම නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් විතර්කයේ ਵਿਚාරය කියන එක මේ කුසල ඔය ඥානයේ තියෙන හිතක සාමාන්‍යයෙන් තියෙන. ඊට ਵਿਚාරයේ කෙසේද විතර්කේ නම් තියෙනවා. දැන් විතර්කේ
කියලා විතර්කේ තියෙනවා ගානන්ත විතර්කේ ආරම්භල නංවනවනේ අපි හැම වෙලාවෙම ඒකට ආරම්භල්පත්යෙන් අපිට අරන් දෙනවනේ සමිලන්නේ.
ඔව්. අර මම එක දවසක් කිව්වේ ආරම්භුණට නංවන ගතියම නෙමෙයි විතර්කේ කියන්නේ. අර මම කියල දුන්නා අර ත්‍රිබාණව හිතන ගතිය කියලා කතාවක් කිව්වේ. මේ මොකෝ දැන් ආරම්භුණට නංවන ගතිය බැලුවොත් නම් හැමෝටම මේක තියෙනවනේ. ඕන වෙලාවක අරමුණට නම් වන ගතිය කියලා කියවුවහම මානසිකාරය ඒවත් ඒකට සම්බන්ධයි. මානසිකාර කරනවා කියන්නේ මානසිකාරය
කියන සංස විචාරය.
ඕ නෑ විචා ඒක පොඩි වෙනස්කම් තියෙනවනේ. මානසිකාරය කියන්නේ මනස ටිකක් යොමු කරනවා මනසේ වෙන ක්‍රියාව වගේ. විචාරය කියලා කිව්වොත් නිකන් අරමුණේ හැසිරෙන ගතියනේ. මනසිකාරයෙන් නිකං කරන්නේ ඊළඟ අරමුණ නංවනවා වගේ ගතියක්.
මනසිකාරයෙන් කරන්නේ ඊළඟ අරමුණ අරන්
දෙන්නේ. ඔව්. ਵਿਚාරය කියන්නේ තියෙන අරමුණේ හැසිරෙන ගතියනේ.
එහෙමයි සම්.
අන්න එහෙම.
ඒකේ වෙනස තියෙන්නේ ඒකයි.
ඔව්. එතකොට දැන්
උපනිශ්‍රේ පත්තේ ඇවිල්ලා තමයි අර වගේ මනසිකාරය හදලා දෙන්නේ නේ සාන.
ආ ඒක වෙනවා. එහෙම වෙනවා. මේ ඒ තැන්ට යොමු වෙන්න ගොඩක් බලපාන උපනිශ්‍රේ
පත්තේ. ඊළඟට අරන් දෙනවා.
අරන් දෙන්නේ ඒ බලපාන. දැන් විතර්කය කියලා ගොඩක් කියන්නේ දැන් අපි හිතමුන්නේ මේ මෙන්න මෙහෙම වගේ දැන් රත් දැන් ඔන්න මේ ශරීරයක් ගැන හිතනකොට මේ ශරීරය කුණු වෙලා යනවා වගේ අනිත් ශරීරත් කුණු වෙලා යනවා කියලා යම් වෙලාවක යමෙකුට හිතෙනවායි කියමු. ඒ හිතේ විතර්කය අනිවාර්යෙන් තියෙනවා. ඇයි එයා මේ තර්කණයක් නිකලෙ මේක වගේ ඒ අනුව ගලපනවා අනික් ශරීරවලට. එයාට ඩිරෙක්ට් හිතන දෙයට තව ඩිරෙක්ට් නොහිතන දෙයක් ගලපනවා. හරි මේ ශරීරයේ වගේම අනික් ශරීරත් කුණු වෙලා යනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. දෙවරක් දෙක හතර නම් හතර මේ හතර දෙකෙන් බෙදුවාම දෙකයි කියලා. අන්න ඒ වගේ හිතනකොට විතර්ක තියෙනවා. ඒ කියන්නේ තර්කණයක් කරන හැම වෙලාවෙම ඒකෙන් අදහස් වෙන්නේ එයා මේ ඒ වෙලාවේ දිත්තේ දිට්ටමත් නැති වුණා කියලා ගන්න හොඳ නැහැ. ඒක දැන් කුසල සිත්වල විතර්කේ තියෙනවා. මේ බොහෝ ඥාන සම්ප්‍රයුක්ත සිත්වල විතර්කේ තියෙනවා. ඒ කියන්නේ විතර්කයෙන් කරන එක දෙයක් තමයි මේ ඒ වෙලාවේ ඩිරෙක්ට් පේන්නේ නැති දෙයක් ගැන එයා චින්තනයක් කරනවා.
ඔව්. එහෙම දිත්තේ දිට්ටමත් නැවෙනවා
නම් හැම එකම නෙස්සල යන ගතිය. එතකොට මේ දැන් චක්කු විඤ්ඤාණවල ඒකනේ ප්‍රබල නැත්තේ විතර්කේන සිත් ප්‍රබලයි ඒකනේ මේ පළවෙනි ධානයේ අංගයක් හැටියට කියනවනේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වලින් විතක් විචාර තියෙනවනේ ඒහිත් ප්‍රබල වෙන්න බලපෑවා ඒ විතක්කේ විචාරය ඒතර දිත්තේ දිට්ඨමත්タン කතාවට ඒක සම්බන්ධ කරන්න හොඳ නැහැ එහෙම ඔව් ඒ කියන්නේ වෙන කාරණයක්
දුසනන්දොත්නාලද නිතරම යෝගීක ප්‍රත්‍යුප්පන්න නැත්නම් ඥානයක් හැටියට වන්දනා කරන කොට අපි අනාගත ඥාන අතීත ඥාන ප්‍රත්‍යුප්පන්න ඥාන කියලා වන්දනා කරනවනේ
සම්ම. ඔව් අතීත දන්සේ ඥානං බුද්ධ ඥානං
ප්‍රත්‍යුප්පන්න.
ඔව්.
ඒතකොට ප්‍රත්‍යුප්පන්න කියලා කියන්නේ දැන් මේ පත්තින් උපන් කියන අදහස
නෑ එතන කියන්නේ වර්තමානයේ කියන එක. වර්තමානයේ තියෙන ධර්මයක් කියන්නේ.
ඒතර වර්තමානයේ කියන එක කොහොමද පනවලා එතන යෝගියා දකින්නේ?
ඒ කියන්නේ මේ වර්තමාන කාලේ හටගන්න ධර්ම විපස්සනා කරනවා කියන එකනේ.
එහෙමයි.
ඒ කියන්නේ මේ වෙලාවේ තමන්ගේ ජීවන ක්‍රියාවලියට විශේෂයෙන් අදාළ දේවල් විපස්සනා කරනවා කියන එක.
ඒත් කියන්නේ සලායතනික ක්‍රියාවලියක් නෙමෙයි මොහොතේ වෙන්නේ.
ඔව් ඒවා. ඒ මේ වෙලාවේ ඇති වෙන හිත.
ඒ පට්ටානි බලපානවානේ. පට්ටානි ඉගෙන ගන්න. පට්ටානි ඉගෙනීම.
ඔව්. පට්ටානි මෙහෙමයි දැන් අපි පට්ටානිදී ඕ ඒකේ තමයි දැන් මේ වෙලාවේ වෙන හිතේ ක්‍රියාවලියමනේ අනාගතෙත් වෙන්නේ.
එහෙමයි.
අතීතයේ තුනේ. එතකොට දැන් පට්ටානේ ඕන මොහතක හිතක වෙන්න පුළුවන් අන්තර් සම්බන්ධතානේ ඉගෙන ගන්න. එතකොට ඕන මොහතක වගේම මේ මොහොතෙන් අනාගතයට වෙන්න පුළුවන් අන්තර් සම්බන්ධතා ඉගෙන ගන්නවා. එතකොට මේ ඒක ඉතින් මේ වර්තමානයේ විපස්සනා කිරිල්ලටත් අදාළයි, අතීතයේ විපස්සනා කරනවා නම් ඒකටත් අදාළයි, අනාගතයටත් අදාළයි. දැන් ඔය මෙහෙමනේ විදර්ශනා කරද්දී ඉලක්ක කරන ධර්මතාවල වෙනසක් තමයි ඊතර දක්වන්නේ ඒ බද්ධේ කරත්ත සූත්‍රේ. දැන් විපස්සනා කරද්දී මේ වර්තමානයේ තියෙන ධර්ම විතරක් විපස්සනා කළ යුතුයි කියලා නියමයක් නැහැ. විපස්සනා කරද්දී සමහර විතක ඒ යෝගාචරයා ඉන්නේ මානසික මට්ටම අනුව එයා තෝරා ගත යුතු දේවල් වෙනස් වෙනවානේ. දැන් මොන සමහර යෝගියෙක් අසුභ භාවනාව කරනවා සමහර විටකනේ, සමහරක මෛත්‍රී භාවනාව. ඒ වගේ විපස්සනා කරද්දී තියා ඉලක්ක කරන ධර්ම සමූහය එක එක වෙලාවට සම්මර්ෂණය කරන ධර්ම ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නම්වල ඒක වෙනස් වෙනවානේ. එයාගේ නුවණින් එයා මෙන්න මේ ටික දැන් අනිත්‍ය දුක්ඛ ලෙස මෙනෙහි කරන්න ඕනි කියලා අදහසක් ගන්නවානේ. උතන්දී ඔය සූත්‍රය අදහස් වෙන්නේ ගොඩක් වර්තමාන කාලයේ ධර්ම. මේ දැන් ඔයාට ඕනම් පුළුවන් නිකන් ඕන කමින්ම ඔයා පොඩි කාලේ තිබ්බ කායික ස්වභාවය මතක් කරලා ඒ කය අනිත්‍ය ස්වභාවය ගැන මෙනෙහි කරන්න පුළුවන් පොඩි කාලේ. එතකොට ඒක අතීතයේ තිබ්බ ශරීරයක් ගැන දැන් ඔයා ඕන කමින් මතක් කර කර වර කවුරුහරි කියනවා මෙහෙම විපස්සනා කරන්නේ, මෙහෙම අතීතයේ කය ගැන මතක් කරගන්න, එහෙම කියලා කරන්න පුළුවන් කරයි කියලා වට අගුණයක් නැහැනේ. ඒ කාලේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස මෙනෙහි කරනවා, අගුණයක් නැහැ. දැන් උත්තරදි විශේෂයෙන්ම ඔය බද්දේ කරත්තා සූත්‍රයේ ඒ අදහස් කරන යෝගියා ඒ වගේ අර අතීතයේ දේවල් ඕන කමින් මතක් කළා කරන එකක් නෙමෙයි අදහස් කරන්නේ. මේ වර්තමාන ක්‍රියාවලියම විශේෂයෙන් ඉලක්ක කරලා කරන භාවනාවක් ගැන තමයි අදහස් කරන්නේ.
ඒකත් ඉතින් අතීතයේක මතක් කරලා දැන් විසානන්ද නේද කරන්නේ?
ඔව්, දැන් මේ දැන් තමයි ඔක්කොම කරන්නේ. දැන් ඔය සමහරලාට බුදුරන් වහන්සේ දේශනා තියෙන්නේ බලන්න මහණෙනි, මේ මට ඒ කාලේ මෙහෙම මං සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. මං මට මේ වගේ රාජධානි 84000ක් තිබ්බා කියලා කියන දේශනා තියෙනවා මත අහලා තියෙනවානේ. ඒ ඔක්කොම විනාශ වෙලා ගියා කියලා කියන්නේ. ඒ කියලා මේ මේක මැති නුඹලට නිවන් දකින්න බලන්න මේ සංස්කාරය අනිත්‍යයි නේද? ඒ ඔක්කොම රජ සැප රජධානි මහා නගර විනාශ වුණා. එමේ අතීතයේ ධර්මතා ටිකක් ගැන කියන්නේ. අතීතයේ තිබ්බ රාජධානි ගැන. ඒ වගේ ඒ ණය ක්‍රමයෙන් දැන් ඒ ස්වාමීන් වහන්සේලාට යොමු කරනවා තමන් දැන් ජීවත් වෙන ලෝකෙ ගැන හිතන්න. මේ ඒකත් විපස්සනාකට යොමු කිරීමක් නේ කරන්නේ. ඒතොර සමහර විටක අතීතයේ වෙච්ච දේවල් සිහි කරගන්නවා දැන් ලෝකෙ ගැන අදහසක් ගන්න. ඒකත් අවශ්‍ය දෙයක් නේ. බුදුරණන් වහන්සේ එහෙම අවශ්‍ය නිසානේ එහෙම දේශනා කළේ. මෙහෙම රාජධානිය දා විනාශ වුණා. දැන් මෙහෙමයි කියලා. ඉතින් ඒ ඔක්කොම මේ මොහොතේ මේ දැන් තමයි කරන්නේ. ඉතින් ඒ උනාට ඒක අපි බෙදනවානේ අතීත අනාගත වශයෙන් කියලා අපි විග්‍රහ කරනවානේ. දැන් බුදුරණන් වහන්සේ කිව්වේ නෑනේ මේ මොහොතේ රාජධානිය තිබ්බා මේ මොහොතේ විනාශ වුණා කියලා නෙවෙයිනේ කිව්වේ. මේ අතීතේ මෙහෙම රාජධානිය තිබ්බා ඒ කාලේ සක්විති රජ වෙලා හිටිය.
ඒ කියන්නේ
අතීත දේවල් මතක් කරලා වර්තමානයේ අපි ඒක සනාන නගන්න හේතු කරගත්තා. කරගන්නවා නේද? දැන්
මේ මොහොතේ
විතර ඒක හටගෙන නැති වුණා. ඒක සංකීර්ණ කරගන්නේ නැහැ පඬිතයෝ කියලා එහෙම සූත්‍රයක් තියෙනවා. අසංකින්නම් අසංකින්න පොබ්බන් තුන් කාලයේ පටලවන් ගන්නෑ කියලා. අනාගතේ තව භවිෂ්‍යanti හටගෙන නැහැ, හට ගන්න තියෙනවා. වර්තමානිය තමයි හටගෙන තියෙන්නේ. ඒ හටගෙන තියෙනවා කියන අදහස දෙන්න තමයි පච්චුප්පන්න කියන වචනේ යොදන්නේ. ප්‍රත්‍යයෙන් උපන් අනාගතයේ ධර්මයේ උපදිනොත් උපදින්නේ ප්‍රත්‍යයෙන් තමයි. නමුත් මේ දැන් ප්‍රත්‍යයෙන් උපදිලා නැහැ. ඒක හින්දා පච්චුප්පන්න කියලා යොදන්නේ. ප්‍රත්‍යයෙන් උපන් මේ උපදිලා දැන් නැසිලා නැහැ. ප්‍රත්‍යයෙන් ඉපදිලා කියන අදහස දෙන්න තමයි ප්‍රත්‍යොප්පන්න කියලා උදන්නේ. ඒකම ඉතින් ඒ අර්ථයේ මේක නිසා වර්තමාන ධර්ම වර්තමාන කාලය ගැන කතා කරනකොට ප්‍රත්‍යොප්පන්න කියන වචනේ යොදනවා.
මතන පැටලෙනවා නිසා ශනවාදයකට යොදනවා. මතන හරියටම එතන අන්න එහෙම බුදුරජාණන් වහන්සේ මේක පත්තෙන් උපන් කියන එක විදර්ශනාවට කෙලෙස් කඩා ගන්න යොදා ගන්නවා මිස ඒකේ හරියටම
ඔව් දැන් හරියටම මේ වෙලාවේ හිතම ඒ සාමාන්‍යයෙන් කියන එහෙම විදර්ශනා කරන්න බෑ.
එහෙම අවශ්‍ය නැහැ.
එහෙම අවශ්‍යත් නැහැ. එහෙම කරන්නත් බෑ.
එතකොට ශනවාදයකට යනවා.
ඒක ඒ කියන්නේ ඔව් කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් AP කපන්න බෑනේ. අන්න ඒ වගේ මේ අක්මන් කෝණ හැමතිස්සෙම කුසල සිතකට වුණත් ආරම්භණයක් ඉලක්ක වන දෙයක් තියෙනවනේ. ඒතර ශනිකව ඉසෙල්ල නැති වෙච්ච රාගසිත විදර්ශනා කරනවා. ද්වේෂසිත විදර්ශනා කරනවා. මේ ඒ හිතට ඒ හිත අරමුණු කරන්න බෑ. ඒ අය අරමුණු කරනවා කියන එක වෙන්නේ ණය ක්‍රමයෙන්. සියලු සිත් මෙහෙමයි කියන අදහස ගනිද්දි යම් පිටක සම්වර්ෂණය කරද්දී එතකොට මේ ඒ මොහොතේ හිතත් ඒකට ඇල්ලුණා වෙනවා. එහෙම නැතුව තනි තනි දේවල් ඉලක්ක කරද්දී මේ පොඩ්ඩක් හරි අතීත ධර්මයක් තමයි මේ ඉලක්ක කරන්නේ. නමුත් ඒක අතීත වුණාට දැන් ටිකකට ඉස්සෙල්ලා ද්වේෂයක් ඇති වෙලා මේ ගොඩක් මේ වෙලාවේ නම් ඇති වෙලා නැති වෙලා ගියේ අර ඒකේ අර උපනිශ්‍රය වීමේ බලේ ඊළඟ විනාඩියට තවම තියෙනවනේ. කුසලසිත එද්දිත් තියෙනවා. සමහරවල්ලාට අපි දන්නවනේ ශනිකව අපිට කුසලසිත ආවත් තව ඊළඟ තප්පරෙත් ආයි අරකට අදාළ අර පැත්තට ගිය සිතක් එන්න පුළුවන් කියලා අපිට දැනෙන වෙලාවල් තියෙනවා. දැන් ඔයාට තද රිදිල්ලක් ඇවිල්ලා එකපාරටම රිදෙල්ල නැතුණත් ඔයා දන්නවා තව පොඩ්ඩකින් ආයේ රිදෙල්ල වගේ එකක් එන්න පුළුවන් කියන ප්‍රවණතාවය තියෙනවා කියලා දන්නේ.
අනුසය හැකියාව තියෙනවා කියලා කියන්නේ
ඒක නේ. අනේ අනුසය. ඒ සූත්‍ර පිටකේ අනුසය කියන එකම තමයි පාලිය අපි මේ උපනිශ්‍රයපත්ය කියලා
කියන්නේ.
ඒවට වෙන වචන වෙනස්. අනුසය තණ්හා අනුසය තියෙනවා කියන්නේ ඒක.
සමහරු දැන් ඉංග්‍රීසි පොත් කියලා තියෙන ප්‍රසන්න නෝමයි කියලා power of now කියලා.
ඔවේ ආ මේ. ඒක මේ ඒක ඉතින් අර කොහොම එක එක විදි එක කියන එක තමයි මේ. එහෙම නැතුව දැන් බුදුදහමේ මේ මොකද විග්‍රහ කරන්නේ නේද? වර්තමානයේ ඉන්න කතාවක් එහෙම ඒ විදි ඒක අර හිතන විදිය ධර්ම විග්‍රහයක් නැහැනේ. වර්තමානයේ ඉන්න කියලා.
ඉන්නේ කියලා නේද?
එහෙම නැහැ. අතීතයත් විදර්ශනා කරනවා අනාගතයත්
කරනවා. විදර්ශනාවයි කරන්නේ කියලා තියෙනවා.
ඔව්. මොකක් හරි ත්‍රිලක්ෂණයට ලංවනවා නම් විදර්ශනා. අතීත ධර්මයක් වේවා අනාගත ධර්මයක් වේවා. දැන් මේ පဋාණ ඉගෙන ගන්නකොට ඒකේ තියෙනවා. ඉලක්ක කරන විදර්ශනා කරනකොට ඔන්න අතීත ත්‍රිකය කියලා එකක් තියෙනවා. අතීත කාල ත්‍රිකය කියලා එකක් තියෙනවා. ඒකෙදි ඔන්න පෙන්නනවා අන්න මෙහෙම අතීත ධර්මයක් අරමුණු කරලා විදර්ශනා දෙන අවස්ථා. අනාගත ධර්මයක් අරමුණු කරලා විදර්ශනා වැඩ කරන අවස්ථා තියෙනවා. වර්තමාන ධර්මයක් අරමුණු කළත් කරණේවා තියෙනවා. එහෙම දාලා තියෙන්නේ මේක නිකන්. කොම එකයි කියලා නෙමෙයි. ඒක වෙනස්කමක් තියෙනවානේ. අතීත දේ අතීත වශයෙන් විදර්ශනා කරනවා. අනාගත දේ දැන් මේ අනාගත වශයෙන් විදර්ශනා කරනවා. හැමදේම එකයි නෙමෙයි. දැන් අපිට විදර්ශනාව කෙසේ වෙතත් යම් සිද්ධියක් මතක් වෙනකොට මේක අතීතයේ වෙච්ච සිද්ධියක්ද අනාගතයේ වෙන්න තියෙන සිද්ධියක්ද වර්තමානයේ වෙන සිද්ධියක්ද කියලා තමන්ට දැනෙන්න බෑ. මේ සාමාන්‍ය ලෝක ජීවත් වෙන්න ඕකේ පොඩි වසන පටලවිල්ලක් තමයි තියෙන්නේ. මේ කරන් තියෙන්නේ කොහොමද ත්‍රිලක්ෂණයේ තේනවා ඒක. මේ එක කරකෝල රහින් මෙහින් කියපු කතා ටිකක් ඉඳ සමහරේ අවුල් වෙනවා. නැත්තම් එහෙම වර්තමානයේ මේ සතිපට්ඨාන සූත්‍රය තියෙනවා. මේ රාගසිත වශයෙන් ගොනින් දකින්න කියලා තියෙන්නේ. එතකොට ඒක ශනිකාතීතේ. එහෙම. ශනිකාතීතේ දෝ කතා කියන්න ඕනේ නැත්තේ අපි දන්නවා මේ ඒ වගේම රාගහිතක් ඉදිරියටත් එන්න පුළුවන්. සමහරට මේ හෙට දවසේ හරි එන්න පුළුවන්. ඒ එන්න පුළුවන් හැකියාව තමයි විදර්ශනා කර කර නසන්නේ. සතිපට්ඨානේ වැඩ නසන්නේ. මේ විචර දෙයක් නෑ හිතට ගන්න. ඒක මා ගැඹුරක් නෑ. සාදු දෙයක් මං කියන්නේ. අර එකාට් ටොලි කියලා මං දැක යාගේ පුතක් තිබ්බ power of now කියලා නේද? මේ එයාගේ තියෙනවා. දැන් අපිට කවුරු හරි කෙනෙක් කියන විදිහ තමයි අමුතු දෙයක් කියනවා නම් බලන්න තියෙන්නේ බුදුරණවහන්සේ එහෙම දෙයක් නිතර කියලා තියෙනවා ත්‍රිපිටකය කියන. බුදුරණවහන්සේ සිහි කරගන්න කියපියෝ, මෙනෙහි කරන්න කියපියෝ, ප්‍රත්‍යවේක්ෂා කරන්න කියපියෝ. එතකොට ඕන ගොඩක් තියෙනවා ත්‍රිපිටකේ. මෙනෙහි කරන්න, ප්‍රත්‍යවේක්ෂා කරන්න, කරන්න කියලා අපිට කියපියෝ. එතකොට මෙසේ දකින්න සති සිහිය පවත්ත සතිපට්ඨානෙ වඩනකොට ගන්නවා. ඉතින් මේ ඔය පවර් ඔෆ් නව් කියලා කියන්නේ මේකයි. අර ප්‍රත්‍යවේක්ෂාවකටම තමයි ගොඩක් වෙලාවට කියන්නේ අපේ තමන්ගේ සිතේ වෙන දේ බලන් ඉන්න කියන අදහසනේ. ඒක වෙන්නේ එතකොට කියන්නේ ඒ මේ මේ මොහොතේ තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය හොඳට ගැඹුරට විනිවිද දකින්න. ඒ තුලින් ඔබට මේ අධ්‍යාත්මික දියුණුවකට යන්න පුළුවන් කියන කතාවනේ ඔය ගොඩක් කියලා කියන්නේ පවර් ඔෆ් නව් කියලා. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම අර්ථයක් හැබැයි මේ කතාවල තියෙනවා. අපිට මේ මොහොතේ සිතේ ක්‍රියාවලිය තුලින් හරියට අර මේ සාගරයේ එක තැනකින් රසය බලලා මේ හැමතැනම නිරහයි කියලා කියන්න පුළුවන් වගේ මේ මොහොතේ සිතේ ක්‍රියාවලිය ගැඹුරට අධ්‍යයනය කරලා මේ ජීවිතය ගැන ගැඹුරකට යන්න පුළුවන් කියන එක වෙන්නේ නැති ඒ ගොඩක් අය කියන්නේ.
ඒක තමයි දැන් මයින්ඩ්ෆුල්නස් කියලා සතිය කියලා සතිය.
ඕ
සතිය අවධානයම නෙමෙයි සතියෙන් ඒක.
ආහඹ මං හිතන්නේ ඕක වෙන්නේ නැදනේ. ඒ කියන්නේ අනම්මනම් අතීත බව ගැන හොයලා අතීත මේ ඉදිරි අනාගතය ගැන වෙන ලෝක විස්තර ගැන හොයලා නෙමෙයි ඔබට දැනුම ගන්න පුළුවන්, ඥානය දියුණු කරගන්න පුළුවන්. මේ මොහොතේ සිතේ චෛතසිකවල නාම රූපවල ක්‍රියාවලිය ගැඹුරට විනිවිද දැකීමෙන් අර එක පෙත්තක් කැපුවාම මුළු පාන් රාත්තලේම ස්වභාවය පේන, එහෙම නැත්නම් මේ කෙහෙල් ගහේ එක තැනකින් කැපුවාම ඔක්කොම කෙහෙල් ගහ ගැන කියන්න පුළුවන් වගේ අනේ ඒ වගේ වෙන ගැඹුරකට යන්න පුළුවන් කියන අදහස තමයි ඔතනින් කියවෙන්න ඕනේ. කවුරු හරි කියනවා නම් අර අමුතු වචන දාලා පවර් ඔෆ් නව් හරි මේ මොහොතේ අවධානය තුලින් ඒක තමයි වෙන්නේ. නැති ගොඩක් අය උත්සාහ කරන්නේ එහෙම කියන්න නේද?